SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.
සතියක් ගෙවිලා ගිහිල්ලා අලුත් සතියක් ආරම්භ කරන අද දවසේදී සඳුදා SBS සිංහල වැඩසටහනෙන් ඔබ දන්නවා අපි ශ්‍රී ලංකාව අපේ මාතෘභූමිය පිළිබඳව වැඩිදුර තොරතුරු කතාබහ කරන දවස, එහි දේශපාලනික තත්ත්වය පිළිබඳව කතාබහ කරන දවස. අද දවසේ අපේ වැඩසටහනේ මේ විශේෂාංගයේ පුංචි විශේෂත්වයකුත් තියෙනවා. ගියවර මේ විශේෂාංගය නිමාවට පත් කරද්දී අපි මාස 3කට අධික කාලයක් අපත් සමග ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරමින් සම්බන්ධ වෙලා හිටිය මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහට සමුදීම සිදු කළා. ඔහුගේ පෞද්ගලික යම් යම් හේතුන් මත, ඔහුගේ රාජකාරී තත්ත්වයන් මත, ඔහුට වෙනත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ වීමේ නොහැකියාවක් පවතින තත්වයක් යටතේ අපිට ඔහුට සමුදීමට සිදු වුණේ. එහිදී මා සඳහන් කළා මේ සතියේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල අපි මේ විශේෂාංගයට සම්බන්ධ කරගන්නවා කියලා. ඉතින් අද සිට සෑම සඳුදා දවසකම ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලයි මේ විශේෂාංගයට අපිත් සමගින් සම්බන්ධ වන්නේ. ඔහු මේ වෙනකොට තවමත් ක්‍රියාකාරීව මාධ්‍යයේ නියුතු ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදියෙකු ලෙසින් මම ඔබට හඳුන්වා දෙන්නට කැමැති. එනිසා ශ්‍රී ලංකාවේ සිදුවන සමාජීය දේශපාලනික තත්වයන් පිළිබඳව ඔහු නිරන්තරයෙන්ම යාවත් කාලීන වන පුද්ගලයෙක් විදිහට අපි විශ්වාස කරනවා. අපිට අලුත්ම තොරතුරු සමීප කරලීමේ මේ ක්‍රියාදාමයට ඔහුගේ විශේෂ සහයෝගයක් ලැබේවි කියලා. අපි බොහොම සාදරයෙන් ඔබත් සමග එකතු වෙන මේ පළවෙනි දවසේදී ඔබව මේ විශේෂාංගයට පිළිගන්නවා මනෝජ්. ඔබට සුබ උදෑසනක් ආයුබෝවන් කියමින් මේ විශේෂාංගයට ඔබ පිළිගන්න කැමති හාහපුරා කියලා.
තොමසුති දිල්රුක්ෂි, ආයුබෝවන් හැම දෙනාටම. ඒ බලාපොරොත්තුණු පරිදි ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ මොනවද, දේශපාලනික සහ වෙනත් ආකාරයෙන් ජනතාවට වැදගත් වෙන්නේ මොනවද කියන කාරණා දෙස අවධානය යොමු කරන්න එහෙමනම් අද සිට සූදානම්. තොමසුති අවස්ථාවට දිල්රුක්ෂි.
හොඳයි මනෝජ්, අපි උණුසුම්ම කාරණාවෙන් කතාව ආරම්භ කරමු. අපි දන්නවා දැන් මේ විශේෂාංග යටතේත් අපේ සාමාන්‍ය දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශ හරහාත් අපි කරුණු කාරණා හෙළිදරව් කරමින් පවතිනවා. දැන් කාලයක සිට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳව සිදුවන කතාබහ පිළිබඳව ශ්‍රී ලංකාව තුල. දැන් අවසාන වශයෙන් අපිට මේ කතාබහ පිළිබඳව මනෝජ් ඇහුනේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුසියානු සංචාරයත් එක්ක. රුසියානු සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණුණාට පස්සේ යම් කිසිවූ සංශෝධනයක් වන්නට ඉඩකඩක් තියේවි කියන කාරණාව අපිට ආරංචි වුණා. මේ සම්බන්ධව මේ වෙනකොට දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදුවන අලුත්ම කතාබහෙන් අපි එහෙමනම් අද දවසේදී කතාව ආරම්භ කරමු. ඔබට මොනවද වාර්තා වෙන තොරතුරු මනෝජ්?
ඔව්, ඒ පිළිබඳව දිගින් දිගටම තොරතුරු වාර්තා වුණේ යම් අවිනිශ්චිතතාවයක. සමහර වෙලාවට පක්ෂ දෙකේම මේම සංශෝධනයක් වෙයි කියලා කියනවා. සමහර අවස්ථාවලදී මේ අවශ්‍යතාවයක් තියෙනවද කියලා අහනවා. එවැනි විවිධ අවිනිශ්චිතතා මැද තමයි මේ කැබිනට් සංශෝධනය පිළිබඳව කතා කළේ. ඔව්, ඔබ කියුවාගේ අවසාන වශයෙන් ජනාධිපතිතුමාගේ රුසියානු සංචාරයෙන් පස්සේ මේ සංශෝධනය සිද්ධ වෙයි කියලා කිව්වත් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා වෙලා තිබුණේ නැහැ. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා එක්සත් ජාතික පක්ෂය යම් තීරණයකට එන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පක්ෂයේ එකඟතාවකින් තොරව කැබිනට් සංශෝධනයක් සිද්ධ කළොත් ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට අපි යෝජනාවක් ගන්න ඕන කියලා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී ඇමතිවරු කිහිප දෙනෙක් පහුගිය දිනවල යෝජනා කරලා තිබුණා. ඔවුන්ට අනුව ඔවුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතධාරී කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයේ මත මේක වෙනස් කරනවා නම් ඒකට පක්ෂයක් විදිහට අපිට එකඟ වෙන්න බෑ. අපිත් විශාල කැපකිරීමක් දායකත්වයක් මත පිහිටවපු ආණ්ඩුවක්. එහෙම පිහිටවපු ආණ්ඩුවක පස්සේ සම්බන්ධ වුණු එක්තරා කණ්ඩායමකගේ අවශ්‍යතා මත එක්සත් ජාතික පක්ෂයේ එකඟතාවයකින් තොරව මේ දේවල් කරන්න බෑ කියලා එක්සත් ජාතික පක්ෂයේ එහෙම යෝජනාවක් ගේන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම මුදල් අමාත්‍යවරයා සම්බන්ධයෙන් යම් ගැටලුවක් පිළිබඳව කතා වුණා. මුදල් අමාත්‍යවරයා වෙනස් විය යුතුයි, වෙනස් වෙයි කියලා මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා. නමුත් ඔවුන් අහනවා මුදල් ඇමති වෙනස් කරන්න ඕන නම් දකුණු ආසියාවේ හොඳම මුදල් ඇමති සම්මානය දිනාගත් මුදල් අමාත්‍යවරයා ඇයි අපි වෙනස් කරන්නේ? එහෙම ප්‍රශ්නයක් එක්සත් ජාතික පක්ෂයෙන් මතු කරලා තියෙනවා, මාධ්‍ය වාර්තා කරලා තිබුණා. කොහොමුණත් ඇමති මණ්ඩලයේ පත්කරේ පක්ෂ දෙකේ එකඟතාවයේ මත ඒකඟතාවයේ කඩලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕන විදිහට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගන්නවා කියලා එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් වාර්තා වෙලා තිබුණා. ඊට අමතරව දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමාපිදුර වෙනස් වීම පිළිබඳව කතා වෙනවා. ජනාධිපතිතුමා හම්බන්තොට පැවති උත්සවයකදී මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අමාත්‍ය දුරය වෙනස් වීම පිළිබඳව සාකච්ඡා කරලා තිබුණා. ඌට මීට වඩා වෙනස් විෂයක් ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා වගේ ප්‍රකාශයක් සිදු කරලා තිබුණා. ඒ වගේම පෞගේ දවසක තිබුණු හමුවකදී මීළඟ විදේශ අමාත්‍යවරයා මහින්ද සමරසිංහ ඇමතිවරයාද කියලා ප්‍රශ්න කරලා තිබුණා. මේ ආදී විදිහට විවිධ තැන්වලින් කතා බහ වෙනවා. නමුත් මේක හරියට තවම නිශ්චිතව කවද සිද්ධ වෙනවද, කොහොම සිද්ධ වෙනවද, මොනවද වෙනස් වෙන්නේ කියලා කතා කරන්නේ නැහැ. ඔය අතරේ බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහ ඇමතිතුමා මේ සම්බන්ධයෙන් යම් විවාදාත්මක ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකටත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු ප්‍රතිචාර දක්වලා තියෙනවා. අපි දැක්කා ඒක තමයි තත්ත්වේ. අද වෙයි හෙට වෙයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
මේ මනෝජර ඔබ සඳහන් කළා මේ බස්නාහිර පළාත් මහාමති ඉසුරු දේවප්‍රිය යම් කිසි ආందోళනාත්මක ප්‍රකාශයක් කළා තිබුණා කියලා. මොකක්ද ඒ?
ඔව්, ඔහු කියනවා මේ එක්සත් ජාතික පක්ෂය කලින් හිටපු මතේ නෙමෙයි දැන් ඉන්නේ, ඒ මතේ වෙනස් කරගෙන තියෙන්නේ වගේ. ඒ කියන්නේ අපිට හිතලා තීරණය කරන්න පුළුවන් ප්‍රකාශයක් තමයි ඔහු සිද්ධ කරලා තියෙන්නේ. කොහොමනත් ඔහු පෞගේ දිනවල කරපු ආందోళනාත්මක ප්‍රකාශ කිහිපයක් එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු දෙන තත්ත්වයට පත්වලා තිබුණා. ජනාධිපතිතුමාට කියලා අපි ඉසුර දේවප්‍රිය මහ ඇමතිතුමාට ටිකක් නට්ටු කරන්න ඕන වගේ අදහසකුත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරලා තිබුණා. මේ අදහසත් ඔහු ඉදිරිපත් කර සැනින් තමන්ට ආයුධයක් විදිහට අතට ගත්තේ මේ මතකයක් එක්ක වෙන්න ඕන. මම අර තරුණ මන්ත්‍රීවරයෙක් කියලා කිව්වේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා තමයි. ඊට ප්‍රතිචාර දක්වලා තිබුණේ ඔහු මේ නිරන්තරයෙන් කරන ප්‍රකාශ පිළිබඳව.
මනෝජ්, මේ සම්බන්ධව තවත් අතුරු ප්‍රශ්නයක් මම ඔබෙන් විමසා දැනගන්නට කැමති. අපිට ආරංචිනා පහුගිය කාලේදී මේ මුදල් අමාත්‍යවරයා ගැන පමණක් නෙමේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමගත් යම් කිසි වූ නොකමැත්තකින් පසු වෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියලා. විශේෂයෙන්ම ඔය කතාබහ පිළිබඳව අපිට වැඩිපුර කරුණු අනාවරණය වුණේ මේ පැවති ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුරේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මතයට පටහැනිව කරුණු ජිනීවාහිදී ඉදිරිපත් කිරීම කියන කාරණාවත් එක්ක සමගාමීව අපි කැමති මේ විදේශ අමාත්‍ය තනතුර සම්බන්ධව දැන් ඔබ කලින් සඳහන් කළ මහින්ද සමරසිංහ අමාත්‍යවරයාට ලැබෙන්නට යනවා කියන ආරංචියකුත් තියෙනවා කියලා. එතකොට වත්මන් විදේශ අමාත්‍යවරයා සම්බන්ධව ජනාධිපතිවරයාගේ ආකල්පය පිළිබඳව යම් කිසි තොරතුරුත් වාර්තා වෙනවද?
ඔව්, එහෙම අදහස් ගැටීමක් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේදී දේශපාලනඥයන් පක්ෂ දෙකෙන්ම ඇත්තටම ඒ සම්බන්ධයෙන් ඍජුව ප්‍රකාශයක් කරන්නේ නැහැ. එහෙම මෙහෙම ඇහෙන කතා තමයි තියෙන්නේ. අපි දැක්ක පෞගේ දවස්වල පාටලි චම්පික රණව කැමතිතුමත් මේ සම්බන්ධයෙන් කතා කරලා තිබුණා. ඔහු කියලා තිබුණා එක එක්කෙනාගේ පෞද්ගලික මත පෞද්ගලික අදහස් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. යම් ක්‍රමවේදයකට සිද්ධ වෙන්නේ විදේශ විමසුරුවන් ලංකාවට එන ඒවා හයිබ්‍රිඩ් බඩු කරපති ඒවා මෙහි සිද්ධ වෙන්නේ කියලා ඒ මංගල සමරවීර අමාත්‍යවරයා ජිනීවාහිදී කරපු ප්‍රකාශයත් අල්ලා තමයි මේ ප්‍රකාශය සිද්ධ කළේ. ඔබ කියන කාරණයට සාධාරණ සැකයන් කිහිපයක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මේ රැස්වීමේදී තව අවුරුදු දෙකක කාලයක් ඔවුන් ලබා දුන්න යෝජනාව ක්‍රියාත්මක කරන්න අපිට කල් ලබා දෙද්දී විදේශ විනිසුරුවරුන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාව ප්‍රතික්ෂේප කරලා නැහැ කියලා මංගල සමරවීර ඇමතිතුමා ශ්‍රී ලංකාවේ නියෝජිතය විදිහට කියලා කියනවා. හැබැයි ජනාධිපතිතුමා මුලිනුත් පසු අග්‍රාමාත්‍යතුමන් එහෙම දේවල් සිද්ධ වෙන්නේ දේශීයව අපිට දේශීය යන්ත්‍රණයක් යටතේ මේ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් කියලා ජනාධිපතිතුමා විතරක් නෙවෙයි අග්‍රාමාත්‍යතුමත් කියනවා. එතකොට කාගේ ප්‍රකාශද විදේශ අමාත්‍යතුමා මේ ජාත්‍යන්තරයට ගිහිල්ලා රටේ නියෝජිතය විදිහට කරන්න කියන ගැටලුව තිබුණා. මේකත් එක තමයි විදේශ අමාත්‍යවරයාගේ වෙනස් වීමක් පිළිබඳව අදහස් ආවේ. ඊට පස්සේ ඔය අතරතුරේදී තමයි මහින්ද සමරසිංහ අමාත්‍යවරයාගෙන් අහන්නේ මාධ්‍යවේදීන් ඔහු සහභාගී වෙච්ච උත්සවයකදී මීළඟ විදේශ අමාත්‍යවරයා ඔබද කියලා. ඒ පසුබිමයටද තමයි ඒ තත්ත්වය නිර්මාණය වෙන්නේ දිලුක්ෂි.
ජිනීවා පිළිබඳව කතාබහත් විශාල උණුසුමක් සහ අවධානයකට ලක්වන කාරණාවක් බවට පත්වෙනවා. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව මනෝජ් බොහොම අවධානයෙන් සිටින අපේ ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය කෙරෙහි යම් යම් බලපෑම් ඇති වෙනවා නම් ජාත්‍යන්තර අතපෙවීම් සිදු වෙනවා නම් විදේශගත ශ්‍රී ලාංකීය ජනප්‍රජාව විදිහට ඒ සම්බන්ධව විශාල උනන්දුවක් දක්වමින් විදේශයන්හි සිට පවා යම් කිසි සාකච්ඡා සංවාද මණ්ඩප පවත්වමින් ඒ සම්බන්ධව උනන්දුවක් දක්වමින් සිටින ජනප්‍රජාවක් සිටින්නේ විදේශගතව. විශේෂයෙන් මාර්තු මාසයේ 22 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව වාචික වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර අතෝ සිටම අපි මේ කරුණු වාර්තා කළා. ඒ අතරතුරේදී ජිනීවා සමුළුවට සිවිල් ආරක්ෂක බලකාය හිටපු ප්‍රධානි සරත් වීරසේකර මහතාගේ සහභාගීත්වයත් එක්ක මෙවර විශාල උනන්දුවක් ඇති වෙලා තිබුණේ සම්බන්ධව. අපි දුටුවා පසුගිය සතියේදී සරත් වීරසේකර මහතා මේ ජිනීවා සමුළුව නිමාවට පත් කළ ශ්‍රී ලංකාවට ආවට පස්සේ එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ සම්බන්ධව යම් යම් කරුණු අනාවරණය කිරීමකුත් සිදු කළා. මේ කරුණු අනාවරණය වීම හරහා ශ්‍රී ලාංකීය ජනතාවට ඔහු කිව්වේ මොනවද? අපි ඒ පිළිබඳවත් ඊළඟට ටිකක් කතා බහ කරමු මනෝජ්.
ඔව්, සරත් වීරසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ඒ වගේම ඔබ කියපු විදිහට සිවිල් ආරක්ෂක බලකා හිටපු ප්‍රධානියා, ඔහු ඍජුව ප්‍රශ්න කරලා සිටි. අපි යුද අපරාධ කරා කියලා පිළි අරගෙන ඒ ගෙනේම යෝජනාවට සමනුග්‍රහය දැක්වුවට පස්සේ මොන රටද කියන්නේ අපි යුද අපරාධ කළේ නැහැ කියලා? ඒ ප්‍රශ්න තමයි ඔහු මාධ්‍ය හමුවේදී ඍජුවම ඉදිරිපත් කළේ. සරත් වීරසේකර මහත්මයා ඇහුවේ, ඊටම මන්ත්‍රීතුමා ඇහුවේ 140,000 හමුදාව මැරුවා කියලා ඔවුන් කියනවා. මේක බොරු, මේවා පිළිගන්න පුළුවන්ද? දෙමළ සමූල ඝාතනය ශ්‍රී ලංකාවේ තවමත් නවත්තුලා නැහැ කියලා ඔවුන් කියනවා. මේවා අපිට පිළිගන්න පුළුවන්ද? දෙමළ තරුණයන් තවමත් ගණිකා වෘත්තියේ කඳවුරුවල තියාගෙන යොදවනවා කියලා ඔවුන් කියනවා. ඒවා පිළිගන්න පුළුවන් දේවල්ද කියලා ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කරමින් ඒ අදහස් ඉදිරිපත් කළා. ඒ විතරක් නෙමෙයි, යුද විශේෂඥයන් ඉදිරිපත් කරපු වාර්තා 7ක් තියෙනවා අපි යුද අපරාධ කළේ නැහැ කියලා. එතකොට මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නියෝජිතයා විදිහට මේ සමරුවට සහභාගී වෙද්දී මේ වාර්තා ආරංචිය නැත්තේ ඇයි? මේ වගේ ප්‍රශ්න ඔහු ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම සරත් වීරසේකර හිටපු මන්ත්‍රීතුමා ඇහුවේ සජ්ජාදින සංවිධානය ගිනාපු හයිබ්‍රිඩ් යෝජනාව බැහැර කරලා නැති බව විදේශ අමාත්‍යවරයා කියනවා නම් රටේ ජනාධිපති අගමැති හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවන්නේ දේශීය යන්ත්‍රයක් ඇතුළේ මේවා කරන්න පුළුවන් කියලා කියනවා නම් ඒක ඇයි මංගල සමරවීර ඇමතිවරයා හරහා විදේශ ඇමතිවරයා හරහා එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ නියෝජිතයා හරහා එක්සත් ජාතීන්ගේ සංගමයට කියන්නේ නැත්තේ? රට ඇතුළේ ජනාධිපතිතුමත් අගමැතිවරයාත් කියන ප්‍රකාශය ජිනීවවලදී ලංකාවේ විදේශ ඇමතිවරයා කියන්නේ නැත්තේ ඇයි? වෙනස් අදහසක් ඔහු ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි කියන කාරණය තමයි ප්‍රධාන වශයෙන් මාධ්‍ය හමුවේදී ඔහු ඉදිරිපත් කරපු කාරණා බවට පත් වුණේ දිලෘක්ෂි.
හොඳයි මනෝජ්, එහෙමනම් ඔබ සඳහන් කරපු ආකාරයට සිවිල් ආරක්ෂක බලකායේ හිටපු නායකයා සරත් වීරසේකර මහතා පවත්වපු මේ ප්‍රවෘත්ති සාකච්ඡාවදී ඔහු සඳහන් කරපු වැදගත් කරුණු කිහිපයක් කෙරෙහි මම මෙහිදී අවධානය යොමු කරන්න කැමැති.
අපේ රජය යුද අපරාධ කරායි කියන සේදුසෙන්ගේ වාර්තාව අගය කරමින් පිළි අරගෙන අපිට විරුද්ධව තියෙන අහිතකර ප්‍රඥප්තියට සමු අනුග්‍රහකත්වය දැක්වුවාට පස්සේ මොන රටද කියන්නේ අපි යුද අපරාධ කළේ නැහැ කියලා? විනාඩි එකහමාරේ කතා තුනක් මම කළා. නමුත් විනාඩි එකහමාරේවා 20ක් 25ක් විතර LTT හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සහ අපේ ලංකාවෙන් ගිය දේශද්‍රෝහි නිකුත් පුද්ගලයන් විසින් අපේ රට විරුද්ධව අවශ්‍ය කරන ඉතාම සාවද්‍ය තොරතුරු කළා. 140,000 ඉතාම ක්‍රූර ලෙස ඝාතනය කළා කියලා කිව්වා. මේ ඔක්කොම බොරු සංඛ්‍යා ලේඛන. දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීම තාමත් අවසන් වෙලා නැහැ කියලා කිව්වා. වැදගත්ම දේ තමයි මේක. තරුණ දෙමළ කාන්තාවන්ව තවමත් අපේ හමුදා කඳවුරුවල ගණිකාවෝ හැටියට තියන් ඉන්නවා. ඊට පස්සේ අපේ නිමල් කාෆනෑන්ඩු කියන ඒ තැනැත්තිය මහත්මිය කියන්නත් මම කැමති නැහැ, කතා කළේ මාතෘභූමිය පාවා දෙමින්. යුද විශේෂඥයෝ ඉදිරිපත් කළ වාර්තා 7ක තියෙනවා අපි කිසිම යුද අපරාධයක් කළේ නැහැ කියලා. මේ වාර්තා සකස් කරන පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ රජය යටතේ. නමුත් මේ වාර්තා එළිදැක්වුණා මේ රජය යටතේ. මේ වාර්තා කිසිවක් මංගල සමීර විදේශ ඇමතිවරයා ජෙනීවා නුවරට ඉදිරිපත් කළේ නැහැ. විදේශ ඇමතිවරු මම හිතන්නේ 4-5 දෙනෙක් මට කතා කරලා මගේ පිටුතට්ටු කරලා කිව්වා අපි මේ ගැන එකඟ වෙනවාද නැද්ද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මේකට තව පැත්තක් තියෙන බව අපි දැන් තමයි දැනගත්තේ කියලා ඒගොල්ලෝ කිව්වා.
ඊට අමතරව මෙහිදී මේ අතුරුදන් වූවන් පිළිබඳව සාක්ෂි විමසීම සඳහා පත්කොට තියෙන කාර්යසාධක බලකායන් සහ මේ ක්‍රියාවලීන් සිදුවන ආකාරය පිළිබඳවත් මෙහිදී ඔහු සතු යම් කිසි වූ විවේචනයක් තිබුණා. මේ ඔහු ඒ පිළිබඳව පළ කරපු අදහස්
දැන් බලන්න. අතුරුදන් වීමේ කාර්යාල පනත කියලා ගෙනාවා. මේ කාර්යාලයට පත් කරන්නේ කවුද? සම්බන්ධන් සහ රන් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව. ඒගොල්ලන්ට පුළුවන් අපේ සාක්ෂි ආඥා පනතට පටහැනි සාක්ෂි පවා පිළිගන්න, වීඩියෝ තාක්ෂණයෙන් එන සාක්ෂි පවා පිළිගන්න. උදාහරණ කැටියට ජෙනරල් කමල් ගුණරත්න මාව රේප් කළයි කියලා ජර්මනියේ ඉඳන් දෙමළ කාන්තාවක් වීඩියෝ එකෙන් කිව්වොත් එහෙම ඒක පිළිගන්නවා. දැන් සාමාන්‍ය අධිකරණය ඒක පිළිගන්නේ නැහැ. ඒ වගේ චෝදනා ගොනු කරලා වැරදිකරු කරලා ඒක යවන ජාතික සංගමේ සෙකියුරිටි කවුන්සිල් එකට. එතකොට යවන්නේ කොහමද? අපේ පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් අනුමත කරපු කාර්යාලයකින් කරන ලද පරීක්ෂණයකින් පසුව වාර්තාව කැටියට තමයි යන්නේ.
එතකොට දැන් අපි දන්නවා මේ විදේශ විනිසුරුවරුන් මේ මානව හිමිකම් කඩවීම සම්බන්ධව සිදු කරන විමර්ශන සඳහා යොදාගන්නේ නැහැ කියලා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දිගින් දිගටම ප්‍රකාශයට පත් කරනවා. නමුත් ඇත්තටම වෙන්න ඕනේ මොකද්ද කියලා සරත් වීරසේකර මහතා එහිදී මේ ආකාරයෙන් සඳහන් කර හිටියා.
අපේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ සංගමයේ කියලා මේක තාම බැහැර කළ නැහැ කියලා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හැම කියනවා නම් ඒක කියවන්න ඕනේ අපේ විදේශ ඇමතිවරයා හරහා එක්සත් ජාතීන්ගේ සංගමයේදී. ඒක නොකියන තාක්කල් මේ වගේ ප්‍රකාශවල කිසිම වැදගත්මක් නැහැ.
සරත් වීරසේකර මහතා පවත්වපු මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවති මාධ්‍ය හමුවකදී වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතානං සරත් වීරසේකර මහතාගේ ජිනීවා ගිහිල්ලා සිදු කරපු ඒ ක්‍රියාදාමය පිළිබඳව එතරම් පැහැදීමකින් නෙමේ අදහස් පළ කරලා හිටියේ.
එතන වාඩි වෙන රටවල් ගණන් ගන්නේ මේ එක එක්කෙනා ඇවිල්ලා කරපු ප්‍රකාශ නෙවෙයි. රජයක් හැටියට අපි කරන ප්‍රකාශය තමයි නිල වශයෙන් ඕනම කෙනෙක් බාරගන්නේ. ඒක අය දන්නේ නැති ඉඳලා ලකුණු දාගන්න කියනවා ජිනීවා ගිහිල්ලා ඉතින් එනකොට
මෙහිදී වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා මහින්ද සමරසිංහ මහතා මේ එක්තරා චෝදනාවකුත් කළා පැවති රජයට, මහින්ද රාජපක්ෂ රජයට. ඔහු සඳහන් කළේ මේ විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කර ගැනීමේ ක්‍රියාපරිපාටියත් මේ සම්බන්ධ විමර්ශනත් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය කියලා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ තමයි උඩුලාගම කොමිසම ස්ථාපිත කරා මානව හිමිකම් උල්ලංඝන හොයා බලන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇවිල්ලා කිව්වා උඩුලාගම කොමිසම ජාත්‍යන්තර ප්‍රමිතීන් මත වැඩ කරනවද නැද්ද කියන එක හොයා බලන්න ජාත්‍යන්තර කොමිටුවක් පත් කළා. ඒ අයට පහසුකම් සැලසුවොත් අපිට ඒ කොමිසමේ නිගමන වඩාත් පිළිගන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ කාලේ තිබුණු ඒ බලපෑම් එක්ක ජනාධිපතිතුමා එකඟ වුණා. එවකට හිටපු ඒ විදේශ ඇමතිවරයා කිව්වා තමුන්නාන්සේලා කාව හරි සුදුසු කෙනෙක්ව පත් කරන්න කියලා. මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයටත් කිව්වා කාව හරි නම් කරන්න කියලා. එතකොට තමුන්නාන්සේලා පුදුම වෙයි. ඒගොල්ලෝ එවපු නම තමයි ඩරුස්මාන්. ජාත්‍යන්තර විනිසුරවරු ගෙනාවේ අත්ත වශයෙන්ම මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි කාලේ.
දැන් අපි කලින් කතාබහ කරමින් හිටියනේ මනෝජ්, මේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු සංචාරයේ නිමවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණියාට පස්සේ කැබිනට් සංශෝධනයක් සිදුවේවිද කියන උණුසුම් කතාබහ නිර්මාණය වෙමින් පැවතුණා කියලා. මේ රුසියානු සංචාරයේ නිමා කරලා ශ්‍රී ලංකාවට පැමිණුණු ජනාධිපතිවරයා මුලින්ම එක්තරා කටයුත්තකට සම්බන්ධ වුණා. ඒ විශේෂ කටයුතු බවට පත්ුණේ පළාත් සභාවල මහ ඇමතිවරු සහ අමාත්‍යවරු කැඳවලා විශේෂ සාකච්ඡා වාරයක් පැවැත්වීම. අපි කැමති මේ සාකච්ඡා වාරයේ හරහා කොයි වගේ කරුණුද විශේෂ අවධානයට ලක් වෙලා තිබුණේ කියලා දැනගන්න.
ඔව්, රුසියානු සංචාරයට කලිනුත් මහ ඇමතිවරුන් හමුවීමේ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් හමුවීම සිද්ධ වුණේ රුසියානු සංචාරයේ නිමාවටපත් කරලා. ඉතින් බොහෝ වෙලාවට ඉදිරියට පළාත් පාලන මැතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය තියන්න සිද්ධ වෙයි කියලා අදහසක් තියෙනවා. ඒ වගේම හෙට අනිද්දවෙද්දි තව දින කිහිපයකින් පළාත් සභා තුනක නිල කාලය අවසන් වෙනවා. ඒ කාරණා සහ ජනාධිපතිවරයා මේ කැබිනට් සංශෝධනය සම්බන්ධ වෙන කාරණා පළාත් සභාව මහැමතුරුන් එක්ක සාකච්ඡා කරන්න ඉදහගෙන මේ සාකච්ඡාව කැඳෙව වෙන්න පුළුවන්. කොමුණත් මේකේ යම් අදහස් හෝමාරු වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කෙරිලා තියෙනවා. ඒ වගේම යම් ආකාරයකට සබරගමු මහාමාත්‍යතුමා මහිපාල හේරත් මහාමාත්‍යතුමාගේ පුත්‍රයා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමත් එක්ක වඩා කිට්ටුවෙන් කටයුතු කිරීම පිළිබඳවත් යම් අදහසක් එහිදී සාකච්ඡා වුණා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමේ ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වීම පිළිබඳව නිර්මාණය වීම පිළිබඳවත් මේ අදහස් හෝමාරු වෙලා තියෙනවා. එහිදී ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා රට ෆෙඩරල් කරන්න, රට කඩන්න තමන් රටේ ජනාධිපතිවරයා විදිහට ඉඩ තියන්නේ නැහැ කියන දේ මෙම මහ ඇමති හමුවේදී සාකච්ඡා වෙලා තියෙනවා. දිලෘක්ෂි
මාලබේ පෞද්ගලික සයිටම් වෛද්‍ය විද්‍යාලය පිළිබඳව මේ සිදුවන කතාබහ දැන් මෙතනින් ඉවරයි කියලා නිමාවට පත් කරන්නට හැකියාවක් නැති මේක සතියෙන් සතිය යාවත්කාලීන වන මේ උණුසුම් ප්‍රවෘත්තියක් බවට පත්වෙමින් තියෙන නිසා මනෝජ, ඇත්තටම මෙහිදී මම ප්‍රකාශ කරන්න කැමතියි මේ ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වන ජනප්‍රජාව කොයිතරම් මාතෘභූමියේ මේ නිදහස් අධ්‍යාපනය, ආර්ථිකය, එතකොට නිදහස් සෞඛ්‍ය සේවාව මේ සම්බන්ධව දක්වන උනන්දුව සහ සංවේදීතාව කොතරම්ද කියනවා නම් ඇත්තටම මෙල්බන් හිදී ඊයේ මේ සම්බන්ධව විශේෂිත සාකච්ඡා මණ්ඩපයක් පැවැත්වුණා. මාලිමා සංසදය කියන අලුතෙන් පිහිටවාගත් ශ්‍රී ලාංකිකයන්ගෙන් සමන්විත වුණු මේ සංසදය මගින් එහිදී ඔවුන් කොයිතරම් අපේ මාතෘභූමිය කෙරෙහි සංවේදීව කතාබහ කළාද කියලා ඒ සංසදයට සහභාගී වුණු මටත් බොහොම ප්‍රකටව හැඟී ගිය කරුණක් ඒ අවස්ථාවට සම්බන්ධ වුණු කෙනෙක් විදිහට. ඇත්තටම සයිටම් ප්‍රශ්නය ලංකාවේ ප්‍රමුඛතම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාව එහිදී විවිධ පාර්ශ්වවලින් යම්කිසි පුද්ගලයන්ගේ අදහස් එකතු කිරීම හරහා මූලිකව පැන නැගුණු ප්‍රශ්නයක් බවට පත් වුණා. අපි කැමති දැන් මේ සයිටම් ඇතැම් සම්බන්ධව මේ වෙනකොට තියෙන අලුත්ම තොරතුරු දැනගන්න වර්තාවන අන්දමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අද දවස සුවිශේෂී දවසක් ඕන් දැන් මාස ගණනාවක් තිස්සේ කරගෙන එන මේ විරෝධතා කර්තව්‍යයට අලුත් පියවරක් සහ අලුතෙන් ඔවුන්ගේ විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳවත් අද දවසේදී ප්‍රකාශයට පත් කරන්නට නියමිත කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් රජයේ පැත්තෙන් එතකොට සයිටම් එක පැත්තෙන් මොනවද මේ සම්බන්ධයෙන් අපිට අලුතින්ම දැනගන්න තියෙන කාරණා?
මේ සම්බන්ධයෙන් ගොඩනැගෙන විරෝධය තවමත් එහෙම්මමයි. ඊයේ සවසත් මම කොළඹ වෛද්‍ය පීඨයේ ළඟින් එද්දී සයිටම් එකට විරුද්ධව විරෝධතා ප්‍රකාශ කරන අට්ටාලේ සිටින වෛද්‍ය ශිෂ්‍යයින්ගේ ඒ පෝරුවේ සඳහන් වුණේ 437 මට හරියට මතක නම් ඒ කියන්නේ අඛණ්ඩව දවස් 437ක් ඔවුන් මේ අට්ටාලේ මත ඉඳගෙන මේ විරෝධය දක්වනවා ඊයේ සවස වෙද්දී. එහෙනම් අද 438 වෙනි දවස වෙන්න ඕනේ. රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැත්තෙන් ඔවුන් දැන් අලුත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න සූදානමින් ඉන්නවා. පහුගිය දිනවල දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා ප්‍රකාශයට පත් කළා ඔවුන්. දිස්ත්‍රික් මට්ටමින් රෝහල් වල කාර්යයෙන් ඉවත් වෙලා මේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා දැක්වුවා. දැන් අලුතෙන් වාර්තා වෙන කාරණය තමයි සයිටම් ප්‍රශ්නයට ආණ්ඩුව විසඳුම් ලබා දෙන්නේ නැත්නම් තමන්ගේ ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දක්වන්න පෞද්ගලික හා රාජ්‍යාංශයේ වෘත්තීය සමිති 100කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් හරිත අලුත්ගේ මාධ්‍යයට ප්‍රකාශ කරා. ඒ විතරක් නෙමෙයි, දැන් මේ සයිටම් සම්බන්ධයෙන් කරුණු පහක් ඇතුළු ජනාධිපතිවරයාට ලිපියක් යවන්න තිබෙනවා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් මේකට සම්බන්ධ වෙලා ජනාධිපතිතුමාට ලියලා තියෙනවා ලිපියක් මගින්. රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරපු කරුණු පහට ඔවුන් එකගයි. ඒ වැඩපිළිවෙල සමග තමයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයත් ඉන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට තමනුත් පෙළඹෙනවා කියලා වසන්ත සමරසිංහ පළාත් සභා මන්ත්‍රීවරයා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වෙනුවෙන් ඒ අදහස ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, මේ හේතුවෙන් කාර්මික සාමයේ බිඳවැටීමක්, ඒ වගේම ආර්ථික හා සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් ගැටලු, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොතින් ඒ වගකීම ජනාධිපතිවරයා ආණ්ඩුවක් බාර ගන්න ඕන කියලා ටිකක් තදින් වසන්ත සමරසිංහ පළාත් සභා මන්ත්‍රීවරයා මේ ගැන අවධානය යොමු කරලා කියලා තිබුණා. ඒ විතරක් නෙමෙයි, පහුගිය දවසක සයිටම් අධ්‍යාපනයේ පෞද්ගලීකරණයේ කඩයිමක්ද, එහෙමත් නැත්නම් කැරල් එක පෙරනිමිත්තක්ද කියන තේමාව යටතේ ජාතික විද්වත් සභාව සංවිධානය කළ සම්මන්ත්‍රණයක්. ඒකට පාත්‍රී චම්පිකර අනවක ඇමතුමක් සහභාගී වුණා. ඔහුත් රාජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට ටිකක් රිදෙන ප්‍රකාශයක්, දැනෙන ප්‍රකාශයක් කළා. ඔහු ඇහුවේ සයිතම් බේරා ගැනීමේ ප්‍රබල දේශපාලන බලවේගයක් මේ වැඩපිළිවෙල පිටපස්සේ ක්‍රියාත්මක වෙනවා, ඒක ඔප්පු වෙනවා සයිතම් ප්‍රධාන විධායක නිලධාරීවරයාට වෙඩිතැබීමේ සිද්ධියෙන් කියලා. ඉතින් මේට විරෝධාකල්ප දක්වන ආකාරයක් තමයි පාටලි එමෙතුමක් සඳහන් කළේ. ඔහු කියන්නේ මොනවද මේකට කරන්න කියලා අපි තීරණය කරන්න ඕන. මුලින්ම සයිටම් ආයතනයේ සසුන් බඳවා ගැනීම නතර කරන්න ඕනේ. සයිටම් උපාධි ලබා දෙන ආයතනයක් ලෙස පවත්වා ගැනීම ඊළඟට නතර කරන්න ඕන. ඊට පස්සේ ඒ ආයතනය රජයට පවර ගන්න ඕන වැනි කරුණු කිහිපයක් ඉදිරිපත් කරා. ඒ අනුව රජයේ අමාත්‍යවරුනුත් මීට එතරම් කැමැත්තක් දක්වන බවක් පේන්නේ නැහැ. පාටලි චම්පිකර අනවක ඇමතුමාගේ මේ ප්‍රකාශනුත් එක්ක අපිට පැහැදිලි වෙන විදිහට
මේ ළඟට මේ ඊයේ දවසේදී ශ්‍රී ලංකාව තුළින් ඇහුළු අලුත් මොනසුන් ප්‍රවෘත්තියකට මං අවධානය යොමු කරන්න කැමති මනෝජ්. දැන් අපි දන්නවා මීට කාලෙකට කලින් මේ මඩකලපුවේ සේවය කරමින් හිටිය පෞද්ගලික නීතිඥයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු විදිහට පත් කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමෙන්. දැන් මේකට අධිකරණ සේවා සංගමේ දැඩි විරෝධයක් තිබුණා. පෞද්ගලික නීතිඥවරයෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු විදිහට මේ ආකාරයෙන් පත්වීම ලබා දීම නීතියට පටහැනියි කියලා ඔවුන් මේ සඳහා එක්තරා සාකච්ඡාවක් පවත්වලා විශේෂ තීන්දු තීරණ කිහිපයක් අරගෙන තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා සෙනසුරාදා දවසේ, කියන්නේ අප්‍රේල් මාසේ පළවෙනිදා. මා කැමතියි මේ අධිකරණ සේවා සංගමේ මේ ගත්ත තීන්දු තීරණ පිළිබඳව මොනවද අපිට දැනගන්න තියෙන්නේ කියලා ඔබෙන් ඊළඟට විමසා සිටින්නට.
ඔව්, අධිකරණ සේවා සංගමයේ හදිසි මහසභා රැස්වීමක් තිබ්බා කොළඹ දිසා අධිකරණයේදී. ඔවුන් එහිදී යෝජනා පහක් ඒකමතකව සම්මත කරගන්නවා. ඒ අතරින් ප්‍රධාන කාරණයක් තමයි විලුක්ෂෝභ මතක් කරපු විදිහට රාමනාදන් කන්නන් මහතා එම දුරෙන් ඔහු ඉවත් කරන්න කියන එක ඔවුන් ඒකමතකව සම්මත කරපු යෝජනාවක්. ඒ අතරේ ඔවුන් සඳහන් කළා පුද්ගලයන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීති විරෝධී විදිහට පාවිච්චි කරලා නීතිඥ රාමනාදන් කන්නන් මහතා මහාධිකරණයෙන් විසුරු දූරයට පත් කළා. මේක දේශපාලන වාසි ලබා ගන්න විනිසුරුවන් පත් කරන්න දොරටු විවර කිරීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පූර්වාදර්ශය තවදුරටත් ලබා දෙන්න හොඳ නැහැ. මේකට හේව ප්‍රියාමාර්ග ගන්න ඕන කියලා. ඉතින් අධිකරණ සේවා සංගමේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කන්නන් මහත්මා මහාධිකරණ විනිසුරුවරයා එම දුරෙන් ඉවත් කරන්න කියලා. ඒ අතරම අධිකරණ සේවා සංගමේ අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා මේ තීරණය ප්‍රකාශයට පත් කරනකන් ඔහුට අදාළ දුරේ කටයුතු කරන්න ඉඩ ලබා දෙන්න එපා කියන ඉල්ලීම ඔවුන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලනවා. ඉතින් මේ ක්‍රියාදාමය තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදු වුණා. මේ සිදුවෙච්ච හානිය යළි ප්‍රතිස්ථාපනය කරන්න ජනාධිපතිතුමත් අධිකරණ සේවා කොමිෂන් සභාවක් කටයුතු කරන්න ඕන කියන ඉල්ලීම මොවුන් ඍජුව ප්‍රකාශ කළා. දැඩිව ප්‍රකාශ කළා. කොහොමනත් අර ඔබ කිව්වාගේ මඩකලපුවේ පෞද්ගලික නීතිඥවරයෙක් රාමනාදන් කන්නන් මහත්මා මහාධිකරණ විනිසුරු දුරයට පත් කිරීමට එදා ඉඳලා විරෝධතා මතුවෙමින් තිබුණා. ඊයේ මේ රැස් වුණු අධිකරණ සේවා සංගමයේ හදිසි මහසභා රැස්වීම ඊට දැඩි ප්‍රතිචාරයක් දක්වලා තිබුණා. ඒ අනුව ඒ අවධානය කෙලින්ම ජනාධිපතිතුමාට යොමු කරලා තිබුණා දිල්රුක්ෂි.
මීළඟට මං අවධානයට ලක් කරන්න කැමතියි මනෝජ්. දැන් මේ ගෙවිලගේ සතියේදී තවත් විශේෂිත කර්තව්‍යයක් සිදු වුණා. මේ අපි දන්නවා දැන් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී කීත් නොයා මේ හා සම්බන්ධව වන සිදුවීම් වලට අදාළ නඩු විභාග වාර පැවැත්වුණා පසුගිය කාලවකවානුවේදී. නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයා පැහැරගෙන ගොස් පහර දීම හා සම්බන්ධව වන සිදුවීමට අදාළව හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පැවැත්වුණා. අපිට මීට කලින් ආරංචි වුණා මේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට කීත් නොයා මහතා ආවේ නැත්තම් එහෙම මේක මේ අහෝසි කිරීමේ තත්වයක් පවා ඇති වෙලා තියෙනවා කියලා. අපි හැමෝම දන්නවා මාධ්‍යවේදී කීත් නොයා මහතා ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. අපි දැනගන්න කැමති කීත් නොයා මහතා මේකට සම්බන්ධ වුණාද, පැමිණියද, හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට මොකද වුණේ, අවසාන ප්‍රතිඵලය මොකක් විදිහටද අපිට වාර්තා වන්නේ?
මාධ්‍යවේදී කීත් නොයා මහතාට පහර දීම සම්බන්ධයෙන් රිපෝන් කරලා සිටින පුද්ගලයන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා අවසන් දිනේ විදිහට පසුගිය 30 වෙනිදා තමයි අධිකරණයේ තීන්දුව කළේ හඳුනා ගැනීමේ දිනය ලෙස ලබා දෙන්න. කීත් නොයා මහත්මයා ඔබ කිව්වගේ ඔස්ට්‍රේලියාව ඉඳලා ආවත් නැතත් ඒ දිනය අවසන් දිනේ බවට ගල්කිට්ස් අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අභිවික්‍රම මහත්මිය නියෝග කළා. එදා තමයි අවසාන දිනය කියලා කොහොමුණත් එදා දවසෙත් ඔහු හඳුනා ගැනීමේ පෙරටුවට සහභාගී වුණේ නැහැ. ඉන් අනතුරුව අත්අඩංගුවේ සිටි විද්‍යාංශ නිලධාරී ඇතුළු කණ්ඩායම අපමත උදාහරණ ආයෙමත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළා. ඒ උපාලි තෙන්නකෝන් මාධ්‍යවේදියාට ඒ සම්බන්ධ සිද්ධියට මොවුන් සම්බන්ධයි කියන කාරණය මත. ඒ ඊට අමතරව පහුගිය දවසක කීප්නා පැහැරගැනීමට යොදාගත්තු වාහනය වෑන් රථය සැකපිට අත්අඩංගුවට ගත්තා. නමුත් ඒ වෑන් රථය ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සිද්ධියට යොදාගෙන තිබුණා කියලා සැක කරලා පරීක්ෂණ කටයුතු පැවැත්වුවා. ඒ අනුව මේ සිද්ධි තුළම එක් කණ්ඩායමක් විසින් සිදු කරාද කියන එක තහවුරු කරගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා කියලා තේන හේතුව බවට පත් වෙන්නේ හඳුනා ගැනීමේ පෙරටුවට ඉදිරිපත් කරපු අපමත උදාහරණ වල ආයත රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ උපාලි තෙන්නකෝන් සිද්ධියට සම්බන්ධ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සපයි කියලා තමයි කීප්නා පැහැරගත්ත වාහනය ආයෙ පරීක්ෂා කරන්නේ. එහෙම බලනකොට මේ 3 දෙනාම එකම කණ්ඩායමක් අතින් හිරිහැරයට පත් වුණාද කියන කාරණය සොයා බලනවා ඇති කියලා මේ හරහා තේරුම් යනවා දිලෘක්ෂි.
හොඳයි මනෝජ්, එහෙමනම් අද සාකච්ඡාව අවසන් කරන්නට පසුගිය කාල වකවානුවේම එක්තරා ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තිබුණ තවත් එක් කාරණාවක් යොදා ගන්න මම කැමති. මේ සිදුවීමේ පසු සිදුවීම් පිළිබඳවයි මා ඔබෙන් කරුණු දැන ගැනීම අපේක්ෂා කරන්නේ. ඒ තමයි ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට පත් වෙලා හිටියා, රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා හිටියා මේ රජයේ දේපළ අයථා පරිහරණය කියන චෝදනාව යටතේ. ඊට පස්සේ මේකට ඇප ලබා නොදීම කියන කාරණාව යටතේ ඔහු උපවාසයක් ආරම්භ කළා. මේ උපවාසය හා සම්බන්ධ වන තොරතුරුත් අපි දිගින් දිගටම වාර්තා කළා. උපවාසය අත්හැර දැමුණ මහා සංඝයා වහන්සේලාගේ මැදිහත්වීමෙන් උපවාසය අත්හැරුණයන් පස්සේ ඒ සම්බන්ධ වන සිදුවීම් පිළිබඳව යම් යම් උණුසුම් ප්‍රවෘත්ති අපිට ශ්‍රී ලංකාවේ නැහැ නෝ. වඩාත්ම වැදගත් වන කරුණු කිහිපය කෙරෙහි මම අවධානය යොමු කරන්න කැමතියි මනෝජ්.
ඔබ සඳහන් කරා වගේ බිල්ලුක්ෂිය මහා සංඝරත්නයේ ඉල්ලීම මත දවස් 9ක් උපවාසය කිරිවිදුරක් දීලා විමල් වීරවංශ මන්ත්‍රීවරය අත්හැරියා කියන එක සෑම මාධ්‍යයක්ම වාර්තා කළා. ඒ අතරතුර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිතුමා හම්බ වුණා මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න මේ හමුවේ මහරහ ඒකබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ව ප්‍රශ්න කරලා තිබුණා. නීතියේ තියෙන කටයුත්ත ජනාධිපතිවරයා හම්බ වෙලා කොහොමද විසඳගන්නේ, ජනාධිපතිවරයා මෙවැනි යැපලබා දෙන්නේ මේක නීතිමය කටයුත්තක් නේ, මොකද්ද ඒකේ අරමුණ කියලා ඒකබද්ධ විපක්ෂයත් තායි නීතිය නවන්න යනවද වගේ ප්‍රශ්න ඔවුන්ගෙන් අහලා තිබුණා. කොහොමනත් ඔවුන් ඉල්ලන්නේ මේ ඇප ලබා ගැනීමට අදාළ කාරණයට නීතිපති දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගන්න, ඒ සඳහා ප්‍රමාණවත් සහයෝගයක් ලබා ගන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමු කිරීමේ අරමුණින් තමයි මේ හමුව පැවැත්ුණේ කියලා සඳහන් කළා. කොහොමනත් මේ නඩුව කඩවනවා අද දවසේ ඒ ඇප ලබා දීම සිද්ධ වෙනවද නැද්ද කියලා අද අපිට දැනගන්න පුළුවන් වෙයි. කොහොමනත් විපක්ෂ කණ්ඩායමක ඉඳලා හඳරගෙන මන්ත්‍රීවරයෙකුගේ හඬ නිහඬ කිරීමේ අදහසින් තමයි මේක කරන්න කියලා ජාතික නිදහස් පෙරමුණ දිගින් දිගටම සඳහන් කළා. පත්ම උදේශාන්ත මන්ත්‍රීවරයා මේ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා අපි දැක්කා, අපිට ඇහුණා. එල්ටීටීඒ මර්ධනය කරන්නේ යොදාගත්තු පොදු දේපළ පනත පාවිච්චි කරලා ආණ්ඩුව දේශපාලන බඩේමක් කරනවා කියන අදහස තමයි ඔවුන්ගේ තිබුණේ. මේ කරුණුත් එක්ක ඔවුන් ඇප ලබා ගැනීම තමයි උත්සාහය අද දිනේ රවිමල් වේවංශ මන්ත්‍රීවරයා උසාවියට ඉදිරිපත් කරන්න නියමිතයි දිලෘක්ෂි.
හොඳයි මනෝජ, අපි එහෙමනම් සූතිවන්ත වෙනවා පසුගිය මේ ගෙවිලා ගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික කරුණු කාරණා ප්‍රධානතම කරුණු කාරණා කීපය පිළිබඳව තොරතුරු යාවත්කාලීන කරාට. මාධ්‍යවේදී මනෝජ් උඩතියාවලයි අද සිට මේ වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ වන්නේ. ඒ පිළිබඳව මම නැවත වතාවක් මතක් කරන්න කැමැති. මනෝජ්, අපි ඔබට බෙහෙවින්ම සූතිවන්ත වෙමින් සමුදෙන ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමුවීමේ බලාපොරොත්තු වෙන්. අයිබෝවන්.
අයිබෝවන්. බොහොම සූතිවන්ත ලොක්ෂි.
ඔමා කලින් සඳහන් කරපු ආකාරයට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල අද සිට තමයි අපේ මේ විශේෂාංගයට සම්බන්ධ වෙන්නේ. සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමට මෙහිදී ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධීකරණ කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්.පී.එස්. සේන මහතාගේ සහභාගීත්වයත් අමතක කරන්නට බෑ. ඔබ දන්නවා එස්.පී.එස්. සේන මහතා ඔහු සිඩ්නි වාසීව හිටියා. ඉන් අනතුරුව දැන් මේ වෙනකොට ඔහු ශ්‍රී ලංකාවට ගිහිල්ලා ඒ මාධ්‍ය නියුතු පුද්ගලයන් සමග උපදෙස් ලබා දෙමින් උපදේශකවරයෙකු විදිහට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු විදිහට කටයුතු කරමින් සිටිනේ. එස්.පී.එස්. සිංහල වැඩසටහනේ නව වැඩසටහන ප්‍රතිසංස්කරණයත් සමග වසර 2013 මැයි මාසයේදී අපි ආරම්භ කළ වැඩසටහන් හතරක් මේ පෙරවරු 11-12 කියන කාල සීමාව තුළදී එස්.පී.එස්. සේන මහතා මේ නව වැඩසටහන් ප්‍රතිසංස්කරණය යටතේ අපි ඔබට ගෙනාපු මේ අලුත් විශේෂාංග කෙරෙහි විශේෂ ප්‍රියතාවක් දක්වපු පුද්ගලෙක්. ඔහු නිරන්තරයෙන්ම මා සමග සම්බන්ධ වෙමින් වැඩසටහන පිළිබඳව ඔහුගේ ප්‍රසාදය පළ කරමින් ඊට අමතරව යම් යම් අදහස් යෝජනා එකතු කරමින් නිරන්තර අපත් සමග සම්බන්ධතාවක් ගොඩනගා ගත්ත පුද්ගලෙක්. එතුමන් දැන් ශ්‍රී ලංකාවේ සිටියත් දුරකථන ඇමතුම් නිරන්තරයෙන් ලබා දෙමින් අපත් සමග සම්බන්ධතාව රැකගෙන අපේ වැඩසටහන් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තතු වීති අපිට වාර්තා කරමින් සිටින්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට. ඔහුගේ කාර්යාවය ඔහු තාමත් නිමාවට පත් කළ නැහැ. අපි ඔහුගේ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳවත් මෙහිදී මතක් කර සිටිනවා. එයාගේම ඔහුට ස්තුතිය පළ කර සිටිනවා. අපි කෙටි විරාමයකට යනවා. ඉන් අනතුරුව නැවතත් හමුවෙමු.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් on demand හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS Radio app හරහා පුළුවන්. SBS Radio app නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.